දාන සීල භාවනා ආදී පුණ්‍ය කටයුතු වල අද දවසේ නිරත වන පින්වත් ඔබ හැමදෙනා වෙනුවෙන් ජාතිය මහා සදහම් මන්දිරය ප්‍රඥා ටීවී නාලිකාව ඔස්සේ අද අප සූදානම් වනවා උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට පින්වත් ඔබ හැමදුනාට අවස්ථාව උදා කරලන්නට මේ වෙනුවෙන් බැතිබර දායකත්වය අපට ලබා දෙනවා මීගමුව පදිංචි දර්ශන අලහකෝන් තුෂාරි ජයසේකර මහත්මිය ප්‍රධාන පවුලේ ඥාතිහිත මිත්‍රාදීන් මේ සඳහා අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙනවා. ඒ පින්වත් හැම දිනාටම අප සූදානම් වනවා මේ මොහොතේදී ආරාධනා කරන්නට මේ උතුම් පුණ්‍යවන්ත පොහොත් දවසේදී උතුම් වූ ඒ ශ්‍රී සද්ධර්ම දේශනාව සිදු කරන්නට මෙම දම් සභා මණ්ඩපයේ වැඩම කොට වැඩවදාළ සිටින ගෞරවනීය ස්වාමින්වන් වහන්සේ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී නම කියනට අවසරයි අතිපූජනීය හසලක සීලවිමල ස්වාමින්වන් වහන්සේ. දම් සභා මණ්ඩපයට වැඩම කොට වැඩ සිටින ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටිය පූජා කරන්නටත් ඒ වගේම සම්බුද්ධ ප්‍රතිමා වහන්සේට මල් වට්ටිය පූජා කරන්නටත් අප එම පවුලේ පින්වත් හැම දිනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්නතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්මාශ්‍රවණය කරන්නටයි. අද දේශනාවේ දායකත්වයේ මීගමුව පදිංචි දර්ශන අලහකෝන් මහත්මා තුසාරි ජයසේකර මහත්මිය ප්‍රදාන පිනතුන් දායකත්වයේ දරා තිබෙනවා. මේ පිනතුන්ට දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරනවා. රෝගී තත්වෙන් පසුවන දර්ශන අලහකෝන් මහත්මාට මේ ධර්ම දානමේ කුසල් නිරෝගී සුව පිණිසද වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ යම් කෙනෙක් ජීවිතේ විමසුවොත්, යම් කෙනෙක් තමන්ගේ ජීවිතේ දැක්කොත් එයාට කවදාවත් වරදින්නේ නැහැ. පින්වත්නි, අපිව පුළුවන් තරම් සංසුන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. මොකද මේ ලෝකයේ තණ්හා නිමිති අපේ ඇතුළාන්තය තුළ රැඳෙනකොට ඒවා අතහැර දමා වාසය කරන්නට උදව් කරන්නේ ආර්ය මාර්ගයේ. අපේ ජීවිතේ හැම වෙලාවකම වටිනාකම් පේනකොට තමයි අපේ ඇතුළාන්තය ඇවිලෙන්න ගන්නේ. වටිනාකම පේන්නේ නැති, වටිනාකම දැනින්නේ නැති, වටිනාකමක් තේරෙන්නේ නැති කිසිම තැනකදී සාමාන්‍ය මිනිසෙක් ඇවිලෙන්නේ නැහැ. හැම වෙලාවකම මිනිස්සෙක් ඇවිලෙන්නේ වටිනාකම දැනුනොත් විතරයි. බුදුරජාණන් වහන්සේ වදාළ යථාභූත ඥාණයෙන් අපි අපේ ජීවිතේ දැක්කොත්, අපි අපේ ජීවිතේ කියවා ගත්තොත් අපිට කවදාවත් වරදින්න විදිහක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ විස්මිත දේ අන්නේ එකයි. සාමාන්‍යයෙන් ලෝකේ මිනිස්සුන්ට මිනිස්සු වැඩ කරන විදිහක් තියෙනවා. මකද්ද දන්නවද? පින්වත්නි, මිනිසුන්ගේ සිත්වල තණ්හා නිමිති තියෙනවා. ඒ තණ්හා නිමිති වලට අදාළ ලෝකේ හම්බ වුණාම, තණ්හා නිමිති වලට හරියන ලෝකේ හම්බ වුණාම මේ සිත නැවත නැවත ඒ අරමුණට ගන්නවා. අපි කරන දෙයක් තමයි නැවත නැවත අරමුණට සිත ගන්න එක. ඒ නැවත නැවත අපි අපේ සිත අරමුණට ගන්න එකට අපි කියන්නේ මොකද්ද? කෙලෙස් විතර්කය කියලා. ඕක තමයි අපි අපේ ජීවිතේ බොහෝ කාලයක් කරලා තියෙන්නේ. වැඩි කාලයක්ම අපි කරලා තියෙන්නේ අර තණ්හා නිමිති සටහන් පහළ වෙනකොට ඒ නිමිති සටහනට හරියන ලෝකයට අපි නැවත නැවත යන්න උත්සාහ කරනවා. ඒ නැවත නැවත යන්න උත්සාහ කරන එකට අපි කියන මොකද්ද? කෙලෙස් විතර්කය කියලා. පින්වත්නි, ඒ කෙලෙස් විතර්කයත් එක්ක අපි වාසය කරනකොට මේ අපිට වෙන දේ මම මේ කියන්නේ. අර තණ්හා නිමිත්තට හරියන විදියට යම් අරමුණක අපේ සිත පැතිරිලා වාසය කරනවා. ඊට පස්සේ මේ ලෝකේ දෙයක් මතක වෙන ඒවම නැහැ. ඒකමත පැතිරිලා දවස් සමහරට පැය ගණන් ඉන්න පුළුවන්. දැන් ඔබට ඔබේ දරුවා ගැන කල්පනා කර කර නිින්දියක් නැතුව ඉන්න පුළුවන්. ඒක ඇතුලේ වටපිටාව කල්පනා කරන්න පුළුවන් මට්ටමට අපි කියනවා කෙලෙස් විචාරය කියලා. ඒකෙන් අපිට යම්කිසි ආස්වාදයක් තියෙනවා. ඒකට අපි කියනවා කෙලෙස් සහගත සාමිස ප්‍රීතිය කියලා. ඊට පස්සේ පින්වත්නි, එහෙම කල්පනා කය තුලත් උද්වේගයක් පවතිනවා. ඒ කියන්නේ දැන් දරුවෝ වෙනුවෙන්ම වැඩ කරන අම්මලාට මහන්සි නෑ. දරුවා ගෙදර නාවොත් ඒ අම්මට නිින්ද එන්නේ නෑ. ගතට නිින්ද අවශ්‍යයි. ඇත්තම ස්වභාවයෙන්ම යාට එන්නේ නෑ ඒක. එයා බලහත්කාරයෙන් පීඩාවෙන් ඉන්නව නෙමෙයි. ස්වභාවයෙන්ම තමන් නිින්ද එන්නේ. ඒකට අනුව පින්වත්නි, ඒ කෙලෙස් විතර්ක, ඒ කෙලෙස් විචාර, ඒ සාමිස ප්‍රීතියට අනුව එයාගේ රූපස්කන්ධෙත් ඒ මොහොතේ වෙනම කෙලෙස් සහගත ජවයක් පවතිනවා. ධර්මයට ඒ ජවේ නැහැ. අපි ධර්මයක් දියුණු කරන්න කිව්වොත් එයාට එහෙම ජවයක් නැහැ. අර කෙලෙස් සහගත යම්කිසි ගතේ පවතින එක්තරා ජවයක්. එයාට බඩගින්නින්නේ. අග්‍රමදේ දරුවට දීලා එයාට දංකුඩ ගන්න පුළුවන්. එතකොට ඒකේ එන්නේ ගතේ ජවය. ඒ ගතේ ජවයත් එක්ක එයාට නිදිවරන්න පුළුවන්, බඩගින්න ඉන්න පුළුවන්, එයාට ඕන දුකක් දරන්න පුළුවන්. ඒ ගතේ තියෙනවා ඒක නිකම්ම ජවයක්. පින්වත්නි, ඒ ඔස්සේ පවතින සිතේ එකඟතාවයක් පවතිනවා. ඒ සිතේ එකඟතාවය කියන්නේ අර එයාගේ අරමුණුයි සිතයි එකටම උපදිනවා. වෙන මොකක්වත් ඔළුවේ නැහැ. ඒ සිත සමගම අරමුණු සමගමයි සිත බිඳෙන්නේ. ඔතන කොච්චර අනිත්‍යයි කිව්වොත් එයාට ඔළුවට යන්නේ නැහැ. දැන් අපි අනිත්‍ය වශයෙන් බලන්න ඕන අපේම සිතනේ. සිත අනිත්‍යයකට මේ වගේ ශ්‍රාවකයෙකුට ජීවිතයට යන්නේ නැහැ ඒක. ඇයි? කෙලෙස් සහගත අරමුණත් එක්කම සිත ඉපදිලා කෙලෙස් සහගත අරමුණත් එක්කම සිත බිඳිලා යනවා. අරමුණ සිතේ පැතිරිලා පවතිනවා. ඉපදෙන බිඳෙන ස්වභාවයක් නිකුවම ඒකට සාධුකාර දුන්නට එයාගේ ඇතුළට යන්නේ නැහැ ඒක. එයාගේ ඇතුළාන්තයට ඒක යන්නේ. හරි පුදුමයි ඒක. ඔන්න ඔය මට්ටමට තමයි පින්වත්නි අපි අරමුණු ඇසුරු කරන්නේ. පෘථග්ජනයේ අරමුණු ඇසුරු කරන මට්ටමෝය. මොකද දැන් අපි ආයෙත් කියමු මේක එච්චර වැදගත් මේ අදහස. පින්වත්නි, අපිට කොහොමත් අපේ ජීවිතේ තියෙනවා තණ්හා නිමිත්තක්. ඒ අවුල තියෙන්නේ අපි තුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. ප්‍රඥාව වඩලා අවිද්‍යාව නිරුද්ධ කරන තාක්කල් මේ ප්‍රශ්නය අපට කවදාවත් විසඳ ගන්න ලැබෙන්නේ නැහැ. එතකොට ඒක විසඳ ගන්න ලැබෙන්නේ නැති නිසා අපි කරන්නේ මොකද්ද නැවත නැවත? අපි නැවත නැවත කරන්නේ මේ පෘථග්ජනී කරන්නේ කෙලෙස් සහගත අරමුණු වලට අර තණ්හාව උපද්ද තණ්හාවට නිමිති වෙච්ච ලෝකයක් තියෙනවනේ. ඒ රූප වෙන්න පුළුවන්, සද්ද වෙන්න පුළුවන්, ගන්ධ සුවඳ වෙන්න පුළුවන්, රස පහ මොනවද අපි දන්නේ. ඔය හැම එකටම පෘථග්ජන කාම භූමියේ මිනිස් ලෝව ඉන්න මිනිස්සු ආසයි. එතකොට එයා මොකද කරන්නේ? ඒ කෙලෙස් සහගත අරමුණට සිත නැවත නැවත ගන්නවා. ආය ආය ගිහින් බලන්න හිතනවා, ආය ආය අහලා බලන්න හිතනවා, ආය ආය සුවඳ විඳලා බලන්න හිතනවා, ආය ආය කහලා බලන්න හිතනවා. නැවත නැවත ඒකට එකතු වෙන්න සිතින් එනවා කැමැත්තක්. සිතින් එනවා නැවත නැවත එකතු වීම පිළිබඳ ඒ අරමුණට සිත නැවත නැවත ගන්න අදහසක් එනවා. ඒකට මොකද කියන්නේ? කෙලෙස් විතර්කය. එතකොට ඒ විතර්කවලට ගියාට පස්සේ වෙන මොකුත් එන්නේ නැහැ ඔළුවට. ඒවා ගැන පැය ගණන් ඒකට එකතු වෙලා ඉන්න පුළුවන්. ඒකනේ ටෙලිඩ්‍රාමාස් බලද්දී එක දිගට බලන්න පුළුවන්. එක දිගට එකම නිවුස් එක ආය ආය බලන්න පුළුවන්. සමහර අය බලන්නකෝ හතරක් නිවුස් බලලා 10ටත් බලලා channel මාරු කරලත් බලලා ඒත් එකම නිවුස් එක. ආය ආය බලන්න. ඒකට ආය ආය එපා වෙන්නේ නැහැ. එතකොට ඒකට කියන්නේ ඒ අරමුණ ඒක පැතිරිලා ඉන්න පුළුවන්. ඒක බලද්දි කොන්දේ අමාරු වෙන්නේ නැද? බනහද්දි බලන්නකෝ. භාවනා කරද්දි බලන්නකෝ. පොඩ්ඩක් භාවනා කරන්නකෝ විනාඩි 10ක් විතර. ධන හිස් අමාරු ගියයි කොන්දේ අමාරු ගියානේ. ඒක හිම් බයින ප්‍රශ්නයක් නැහැ. අරවත් එක ඉද්දි. ඒක හේතුව මොකද්ද? අර කෙලෙස් සහගත අපේ සිතේ ස්වභාවයෙන් අවිද්‍යාව තියෙන නිසා කෙලෙස් සහගත අරමුණවල සිත පැතිරිලා පවතින. අවිද්‍යාව නැසනකම් ওই ප්‍රශ්නේ පැවිද්දෙකුටත් තියෙනවනේ පින්නත්. පැවිද්දෙකුටත් තියෙනවා. ඒකට මොකද්ද කියන්නේ? කෙලෙස් විචාරය. අරකට කිව්වේ කෙලෙස් විතර්කය, දැන් කිව්වේ කෙලෙස් විචාරය. හැබැයි මේ බලනකොට පොඩි ආස්වාදයක් තියෙනවා, බොරු නෙමෙයි. පොඩි රහක් තියෙනවා අපිට දැනෙනවනේ කියලා රහක්. පොඩි ආස්වාදයක් තියෙනවා. බලන්නකෝ බුදුරජාණන්සේ කොච්චර යථාර්ථවාදීද කියලා. එහෙම එකක් නැහැ කියලා කොතනවත් කියන්නේ නැහැ. ඕක බොරුවක් කියලා බුද්ධ ශාසනික කොතනකවත් කියන්නේ නැහැ. එතකොට ඒ කෙලෙස් එක්ක අවලං වෙච්ච ඒකට කියන්නේ සාමිස ආස්වාදයක්. සාමිස ප්‍රීතියක් එයාගේ සිත තුළ පවතිනවා. ඒකත් එක පොඩි ජවයකුත් තියෙනවා. ගතට ජවයක් තියෙනවා. ඒක නිසා සින්දු හද්දි මිනිසුන්ට නටන්න හිතෙන්නේ. ඇඟෙන් මාපු ජවයක් තියෙනවා. කෙලෙස් සහගත අරමුණ මත විතර්ක කරනකොට, කෙලෙස් සහගත අරමුණ මත විචාරය කරනකොට, ඒ කෙලෙස් සහගත අරමුණත් එක්ක යම් කෙනෙක් තුළ සාමිස ආස්වාදයක් ඇති වුණාට පස්සේ ඒකට අනුව ගතේ යම්කිසි චලනයක්, ගතේ ඇතිවෙන යම්කිසි රිද්මයානුකූල බවක් එයා තුළ පවතිනවා. ඒ නිසා ඒ කෙලෙස් සහගත අරමුණු ඇතුළේ අපි දුන්න වටිනාකම අනුව ඒ ඔස්සේ අපිට සෑහෙන කල් අපි ගත අරමුණු කරගෙන ඉන්න පුළුවන්. අපිට විඩාවක් පීඩාවක් මොකක්වත් දැනින්නේ නැහැ. අම්මට නිින්ද යන්නේ නැහැ. දරුවා සම්බන්ධව හොම විතර්ක විචාරක ඉන්න පුළුවන්. රැට මේ ඒක බරපතල වුණාම බලන්නකෝ පින්නත්. සමහර අය ආදරේ කරන අය මේ අතහැරුණාට පස්සේ එළි වෙනකන් ඇහැරලා ඉන්නවා. මට හම්බෙලා තියෙනවා. එළි වෙනකන් ඇහැරලා ඉන්නවා, නිින්ද යන්නේ නැහැ යාට. අඬ අඬ ඔහේ ඉන්නවා. අර දෝමනස්සේට අදාළව එක්තරා විදියක ගතේ යම්කිසි ආකාරයක ජවයක් පවතිනවා. ඔහේ ඉන්න පුළුවන් බලාගත්තද බලාගෙන. එතකොට ඒ මට්ටම ඇතුලේ මොකද්ද වෙන්නේ? එයාට අර කෙලෙස් සහගත අරමුණුත් එක්කම සිත උපදිනවා. සිත හැම වෙලාවකම බිඳිලා යනවා. එයාට කොච්චර සිත අනිත්‍යයි කිව්වත් ඔය මිනිහාගේ ඔළුවට යන්නේ ඕක. සිත නිරුද්ධ වෙලා යන ස්වභාවයට අයිති පින්වත්නි අනිත්‍යයි අනාත්මයි කිය අපි කියනෝ නේද? පින්වත්නි ඔහේ අහගෙන ඉන්නවා. ඇයි ඒක වෙලා තියෙන්නේ? අර පුරුදු වෙලා තියෙන්නේ සිත සමගම අරමුණ ඉපදිලා සිත සමගම අරමුණ බිඳිලා යනවා. සිත සමගම අරමුණ. ඒතකොට අරමුණයි සිතයි එකටම හටගෙන එකටම බිඳෙනකොට සිත ඒ අරමුණට වඩා මොකක්වත් තින්නේ නැහැ. අනිත්‍යතාවයේ සම්බන්ධ එයා බලන්නවත් කැමති නැහැ ඒක. ඔන්න ඔය මට්ටම තුල ඉන්න තාක්කල් තමයි එයාට කාම භූමිය පැනවෙන්නේ. කාම ලෝකෙට එන්න පුළුවන් මට්ටම ඕක. මෙහිට ආයේ ගර්භාෂයකට එන්න පුළුවන් මට්ටමක් තියෙන්න ඕනනේ අපි තුල. මේක තමයි අපි කාම ලෝකෙට නැවත නැවත අපට එන්න පුළුවන් මට්ටම. එතකොට දැන් මේ මට්ටමෙන් මේ මට්ටමට අපිට අපේ සිත පවතිනකොට අපි කරනවා ධර්මයේ පැත්තෙන් මේ අපේ සිත ස්වභාවයෙන්ම මේ මට්ටමට කැමති. අපි ධර්මයේ පැත්තෙන් මේ මට්ටම හදන්න උත්සාහ කරනවා. දේශනාවක් අහද්දී පවා මේ මට්ටම හදන්න අපි උත්සාහ කරනවා. කොහොමද? අර කෙලෙස් විතර්ක වෙනුවට ධර්ම විතර්ක ගොඩනගනවා හිතේ. ඒක අපිට හුරු නෑ. මුල් කාලේ අපි ඇතුළාන්තය ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒකනේ ස්වභාවයෙන්ම ධර්මයට එන්න බැරි අපිට. දැන් අපිට තණ්හාව පදනම් කරගෙන තණ්හා නිමිති සටහන් පහළ වෙනකොට ඒවා තවසිතකින් උපාදානය කරගෙන වාසය කරන කන්නේ සසන නිර්මාණය වෙන්නේ. දැන් අපි ඔය වැඩේට අපි පාවිච්චි කරනවා ධර්මය. අපි එකපාරම අනිත්‍යයි කියලා බලන්නේ නැහැ. එකපාරටම අනාත්මයි කියලා බලන්නේ නැහැ. එකපාරටම මම මගේ කියලා ගන්න මොකක්වත් නැහැ කියලා අපි බලන්නේ. අපිට අපි පින්වත්නි මේ 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 විකල්පයකට යනවා. විකල්පයක් තිබ්බොත් තමයි අපිට පහසු. ඇයි කාලාන්තරයක් තිස්සේ මේ වැඩේ අපි බොහෝ කාලයක් පුරුදු කරගෙන හුරු කරගෙන ආපු පිරිසක්නේ අපි. එතකොට මේ බොහෝ කාලයක් මේ වැඩේ කරගෙන අපි ඇවිල්ලා තියෙන නිසා අපිට මේක එකපාරටම මේ වැඩේ එකපාරටම මේකෙන් වෙනස් වෙන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි කරනවා. ඇත්තට පිට මෙතන තමයි ධර්මය තුලේ එක්තරා විදියක ධර්මාස්වාදයක් අපි හදනවා. ඒකයි බුදුරජාණන්සේගේ දේශනාවේ මුලින්ම කියන්නේ මොකද්ද? සුතා. පුළුවන් තරම් ශ්‍රවණය කරන්න ධර්මය. කියලා කියන්නේ ඒ ධර්ම ශ්‍රවණයෙන් පවා මිනිහෙකුට මහ පුදුම යහපතක් වෙන්නේ. පුදුම යහපත. එතකොට ධර්මයෙන් කරන්නේ මොකද්ද? අර කෙලෙස් සහගත අරමුණට සිත ආය ආය ගන්න උත්සාහ කරනවානේ අපි. ඒ වෙනුවට ධර්මයට අදාළ විතර්ක ධර්මයට අදාළ තත්වයකට සිත නැවත නැවත ගන්න උත්සාහ කරනවා. අර දේශනාව අහගෙන යනකොට ඒක ඇහෙන නිසා අපිට ස්වභාවයෙන් මේකට එකතු වෙන්න පුළුවන්. ඒතොර කෙලෙස් විතර්ක වෙනුවට යා ඉදිරිපත් කරගත්ත යා තුල මොකද්ද? ධර්ම විතර්ක. ඊට පස්සේ යා මේ ඒ ධර්ම විතර්ක මත සිත පතුරවාගෙන වාසය කරනවා. ඒක පුරුදු කරනවා යා. ඒ කියන්නේ දේශනාව ඇහිමින් පවා මිනිහෙකුට වෙන යහපත බලන්න. ධර්ම විතර්ක මත සිත පතුරවාගෙන වාසය කරනවා. දේශනාව පුරුදු වුණාට පස්සේ දේශනාව අහන්න පටන් ගත්තට පස්සේ ඉවර වෙනකන් දේශනාවත් එක්ක ඉන්න පුළුවන්. එයාට කනස්සල්ලක් එන්නේ නැහැ, ඇඟේ පතේ අමාරුවක් එන්නේ නැහැ, නොතේරුණත් අහගෙන ඉන්න පුළුවන්. ඒ ශ්‍රවණ මාත්‍රේ පවා එයාට හරියට සනීපයි. තේරෙන්නේ නැහැ සමහරට. ඒ ශ්‍රවණ මාත්‍රයෙන් පවා එයාට හරියම සහනයක් එයාගේ ජීවිතේට දැනෙන්න පටන් ගන්නවා. ඒක ඒවා තේරෙන ඒ වචන සහනදායි. හරිය සහනදායි. ඒක ඒ සහනදායික මිනිහෙකුට හරිය වටිනා දෙයක්. එතකොට ඒ ධර්ම යහද්දී ධර්ම විතර්ක මත සිත පැතිරිලා වාසය කරනවා. ඒකට කියන්නේ ධර්ම විචාරය කියලා. ධර්ම විචාරය. එතකොට දැන් තුන්වෙනි කාරණේ තමයි පින්වත්නි ධර්ම විචාරයත් එක්ක වාසය කරනකොට ධර්මයෙන් උපදිච්ච නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. සමහර බණහද්දී නිකන් හරි සතුටක් එනවා හිතට. බුදුරජාණන් සගෙනෙහි මහද්දීන් මොකද්ද සතුටක් එනවා. ඒක මේ වචන වලට පෙරලන්න පුළුවන් එකක් නෙමෙයි. ධර්මයේ අහද්දී නිකන් ඇතුලෙන් වෙනවා නිකන් මොකද්ද ප්‍රීතියක් එනවා. ඒක සින්දු අහද්දී ජීවිතේටවත් එන්නේ නැහැ. හැබැයි ඒක කාලයක් පුරුදු කරලා තියෙන්න ඕන. ධර්මයේ අහගෙන ඉන්නකොට නිකන් මහා අමුතු ආස්වාදයක් ඒක ඇතුලෙන් එනවා. ඒක තවදුරටත් අහගෙන ඉන්න පුළුවන් මට්ටමට නිකන් පුදුම කැමැත්තක් හිතෙන් එනවා. කැමැත්තක් එනවා. ඒකට කියන්නේ ධර්ම ප්‍රීතිය කියලා. ධර්ම ප්‍රීතිය. එතකොට ඒකට අනුවම පින්වත්නි අර සින්දු අහනකොට වගේ ටෙලිනාටි බලනකොට වගේ අර දේශනාව හද්දියාට වෙන වැඩ කරන බවුණත් වැඩිය දැනින්නේ නැහැ. වෙන වැඩ කරන දැන් අපිට මේ අපේ මේ දර්ශන මහත්තයම ඒ නෝනත් කෝ නිවාහන යනකොටත් බණ අහනකොට ඒක වාහනේ අරගෙන යන බවවත් එච්චර දැනින්නේ නැහැ. ඒ කියන්නේ සිහිනුවණින් නොකරනවා නෙමෙයි. ඒකට එකතු වෙලා වාසය කරද්දී පින්වත්නි මේ පුදුම ජවයක් තියෙනවා ඒක ඇතුලේ. පුදුම ජවයක් තියෙනවා. ඒ ධර්මයෙන් උපදින ආස්වාදේ ඇඟ පුරාම විසිරීලා නිකන් පවතිනවා. ඒක ඇතුලේ කිසිම විඩාවක් නැහැ. නිකන් එපා වෙන්නේ නැහැ. නිකන් ඕ කම්මැලිකමක් එන්නේ නැහැ. මේකට වඩා නිකන් සින්දුවක් අහන්න ඕන කියලා එක මාරු කරන්න හිතෙන්නේ. ඒක නිකන් අහගෙන ඉන්න පුළුවන්. ඒක ඇඟෙන්න එනවා. තවදුරටත් අහන්න ඕන කියන එක. ඒකේ යම් සැපයක් තියෙනවා. ඒක සැපේ කියන එක මතක තියාගන්න, සැපේ කියන එක ගතට දැනින්නේ, ප්‍රීතිය කියන එක හිතට දැනින්නේ, සැපේ කියන එක ගතට දැනින්නේ. ඒතර ධර්මයෙන් සැපයක් උපදින එක ගතට දැනෙනවා, ධර්මයෙන් ප්‍රීතියක් උපදින එක සිතට දැනෙනවා. ඒක කියන්න බෑ මේ ධර්මයෙන් උපදින ප්‍රීතිය මෙන්න මේ වගේ කියලා, එහෙම කියන්න බෑ. ඒක අහගෙන ඉන්නකොට එනවා, ඒක කාලයක් අහනකොට ඒක එනවා. හරි රසයි ඒක. ඔන්න ඔය මට්ටමට යම් කෙනෙක් දේශනාව අහනකොට තමයි අර ධර්මී එක තැනක තියෙනවා, සබ්බ රසෝ ධම්ම රසං ජිනාති කියලා. මහන් සියලු පරයන්, සියලු රස පරයා ධර්ම රසේ ශ්‍රේෂ්ඨයි. ධර්මී රහ කරන්න පුළුවන්. ඒක හරීම රසවත් බවක් තමන්ට දැනෙනවා. ඊට පස්සේ අර අපිට අර කෙලෙස් සහගත අරමුණු එක්ක ඉන්නකොට, කෙලෙස් සහගත අරමුණුත් එක්කම සිත ඉපදලා අරමුණුත් එක්කම බිඳිලා යනවා. අනිත්‍යතාවයෙම පේන්නේ නැහැ, කොච්චරයි අනිත්‍යයි කිව්වත් දැනින්නේ නැහැ කියලා අපි කිව්වේ. ඔය වගේම පින්වත්නි, ඒකාග්‍රතාවයක්, ධර්ම ඒකාග්‍රතාවයක් හිත පවතිනවා. දේශන අහද්දී කවුරක් කතා කළත් එයාට ඒක දැනින්නේ නැහැ. එච්චර සිත ධර්මයේ සමග එකඟ වෙලා වාසය කරන එක. ඕකට සාමාන්‍යයෙන් දවසට දේශනාවක් විතර අහලා මාස 3ක් විතර අහගෙන යනකොට, එකපාරම ඉඳලා හිටලා මේ 7 දවසේ බණක් ඔය හාඳුරු කෙනෙක් බණක් කියද්දී ඇවිල්ලා ඇහුවා කියලා එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය දවසට දේශනාවක් දෙකක් අහගෙන යනකොට මෙන්න මේ ලක්ෂණ පහර කෙලෙස් වෙනුවට ධර්මයේ පැත්තෙන් උපදින්න ගන්නවා. දැන් එතකොට අපි අර සිත තුළ ඇති වෙන අරමුණට සිත නැවත නැවත, කෙලෙස් සහගත අරමුණට සිත නැවත නැවත ගන්න එක, කෙලෙස් සහගත අරමුණේ සිත නැවත නැවත පැතිරිලා වාසය කරන කෙලෙස් විචාරය, කෙලෙස් වලින් උපදින ප්‍රීතිය, කෙලෙස් වලින් ඇති වෙන කායික ජවය, ඒ කෙලෙස් සහගත තත්ත්වයේ සමගම සිත ඉපදී, කෙලෙස් සහගත තත්ත්වයේ සමගම සිත බිඳී යන ස්වභාවය වෙනුවට අපි මේ ස්වභාවය වෙනස් කරේ නෑ, ධර්මය ආදේශ කළා පමණයි. ස්වභාවය වෙනස් කළේ නෑ අපි. බලන්නකො අපි, ඒ කියන්නේ මේ පවතින තත්ත්වයේ මහා විශාල වෙනස්කම් වලට අපි පත් කරගත්තේ නෑ. අපි කළේ ධර්මය ආදේශ කළා විතරයි. ධර්මයක් ආදේශ කළා පමණයි. මෙන්න මේ මට්ටමට වාසය කරනකොට එයා බොහෝ විට එයාගේ ජීවිතයට පහසුවක් එනවා. ජීවිතය අතහරින වෙලාවකට වුණා, ජීවිතේ පහසුවට හරි පහසුවක් එනවා ධර්මයෙන්. තවම වඩලා නැහැ, පුරුදු කරලා නැහැ, විදර්ශනා කරලා නැහැ. නමුත් මහ පුදුමාකාර පහසුවක්. ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් මට්ටමේ එක්තරා විදියක උපේක්ෂාවක් එයා තුළ එනවා. ඒක ජීවිතේට ලොකු පිටුවහලක්. ඒක පින්වත් නිකන් පොඩි දෙයක් නෙමේ, ජීවිතේට මහා පුදුමාකාර පිටුවහලක්. මෙන්න මේ පිටුවහලත් එක්ක එයා S2 පියාගෙන වාඩි වෙලා, S2 පියාගෙන වාඩි වෙලා ටික වේලාවක් S2 පියාගෙන හුස්ම රැල්ල දිහා බලන්න පටන් ගත්තොත්, S2 පියාගෙන එයාගේම ආශ්වාස ප්‍රාශ්වාසයේ දෙස බලන්න පටන් ගන්නවා. එයාගේම ආශ්වාස ප්‍රාශ්වාසයේද ඒක ලෙඩ ඇඳේ වුණත් පුළුවන් කරන්න, ඒක වයසට ගිය කෙනෙකුට වුණත් පුළුවන් කරන්න, ඒකද හාන්සි වෙලා වුණත් කමන්නේ. ඒක දැන් ආනාපාන සතිය වගේ එකට නම් ආනාපාන සතිය වඩන්න කලින්ම ධර්මයේ පෙන්නනවා විතර මේ උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කිය කියා ධර්මයේ පෙන්නනවා. ධර්ම මාර්ගයේ විපස්සනාව පැත්තට එන ආනාපාන සති වඩන කෙනෙකුට. නමුත් අපිට අපහසු නම් හාන්සි වෙලා වුණත් කමන්නේ, පොඩ්ඩක් ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලාගෙන හිටියොත්. ස්ථිරයි ආනාපාන සතින වාඩි වෙලයි කරන්න ඕන. දැන් ටික වේලාවක් හොඳට වාඩි වෙලා බොහොම ගත සැහැල්ලු කරගෙන, පීඩාවෙන් නෙමෙයි, එක අපහසුවෙන් නෙමෙයි, බිම වාඩි වෙන්න අපහසු නම් පොඩි පුටුවක් ලෑස්ති කරගන්නවා. වාඩි වෙලා S2 පියාගෙන යා හොඳට හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නවා. ඒ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට ඒ ආස්වාස ප්‍රාස්වාසයට සිත නැවත නැවත ගන්න උත්සාහ කරනවා. ආස්වාස ප්‍රාස්වාසයට සිත නැවත නැවත ගන්න, ඕක තමයි අපි කරන්නේ. ඒ කියන්නේ වෙන සිතුවිලි වලට සිතේ අවකාශය හදන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාසයට සිත නැවත නැවත අරගන්න උත්සාහ කරනවා. ඒ ආස්වාස ප්‍රාස්වාසයට සිත නැවත නැවත ගන්න උත්සාහ කරන එක අපි මෙතන කියන්නේ කුසල විතර්කය. ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? මුලින්ම කෝ කෙලෙස් විතර්කය ගැන. දෙවෙනියට කිව්වා ධර්ම විතර්කය ගැන. දැන් කියනවා කුසල විතර්කය ගැන. දැන් කුස මෙතන කුසල විතර්කය කියලා අපි අදහස් කරන්නේ ධානාංග. ඇස් දෙක පියාගෙන හොඳට වාඩි වෙලා ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලාගෙන ඉන්නවා. ආස්වාසයයි ප්‍රාස්වාසයයි වෙනත් සිතුවිලි හිතට ආවත් අපි කරනවා එක දෙයක්. මොකද්ද? නැවත නැවත සිහිනුවන උපදවාගෙන ආස්වාස ප්‍රාස්වාසයට සිත නැවත නැවත ගන්න උත්සාහ කරනවා. ආයාය ගන්න උත්සාහ කරනවා. ඒකට අපි කියනවා මොකද්ද? කුසල විතර්කය. එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ පමණක් දැනී සියලු දැනීම් නිරුද්ධ වෙන්න ගන්නවා හිතේ. වෙන සද්ද බද්ද ඇහෙන එක නවතිනවා. අර කුසලයක්නේ දැන් වැඩෙන්නේ ඇතුලේ. ඒ කියන්නේ බලයි කුසලයක් කියලා මෙතන අදහස් කරන්නේ මොකද්ද? දැන් හුස්ම රැල්ල කියන එක රාගයට සම්බන්ධත් නැහැ. ඒකයි මේකට කුසලයි කියලා අපි මෙතන අදහස්. දේශයට දැන් හුස්ම රැල්ල කියන එක දේශයට සම්බන්ධ නැහැ. හුස්ම රැල්ල දේශ බලාගෙන ඉන්නකොට යාට මෝහයට සම්බන්ධ නැහැ. ඒකයි මේකට කුසලයි කියන්නේ. අපි රාග දේශ මෝහ වලින් වෙන්නුණු අරමුණක් අරමුණු කරපු නිසා අපි ඒකට කියනවා මොකද්ද? කුසලයේ කියලා. ඇයි රාග දේශ මෝහ පදනම් කරගෙන පැන නගින තත්වෙට තමයි කුසලයේ කියන්නේ. දැන් ආයිකයි මේ හුස්ම දේශ බලන්නේ අපි. අපේ ජීවිතය හා සම්බන්ධ සමීපම දෙයක් තමයි මේ කෙලෙස් වලට සම්බන්ධ නැති ආස්වාස ප්‍රාස්වාස. ඒකයි ඒක බොහෝ දෙනෙක් භාවනා විදි පාවිච්චි කරන්නේ. කෙලෙස් වලට අදාළ නැහැ ඒ තත්ත්වය. එතකොට එයාගේ ජීවිතය ඇතුලේ අර ආස්වාස ප්‍රාස්වාස කර කර ඉන්නකොට එයා පටන් ගත්ත ගමන් සිතට දරුව මතක් වෙනවා, බිරිඳ මතක් වෙනවා, ගෙවල් දොරවල් මතක් වෙනවා, රැකියාව මතක් වෙනවා, නොයෙක් දේවල් මතක් වෙනවා. මතක් වුණාට එයා මොකද කරන්නේ? නැවත නැවත හුස්ම රැල්ල දිහාම බලන්න අරව මතක් වෙනකොට ආයෙත් සිත ගිනව හුස්ම රැල්ලට. ආයෙත් අරව මතක් වෙනවා, ආයෙත් සිත ගිනව ආස්වාස ප්‍රාස්වාසයට. එතකොට නැවත 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 ආස්වාස ප්‍රාස්වාසයට සිත අරගෙන ඉන එකට අපි කියනවා මොකද්ද? කුසල විතර්කය. නැවත නැවත අපි පුරුදු වෙලා ඉන්නේ සාමාන්‍ය කාම භූමියේ කෙලෙස් ලෝකේ නැවත නැවත අපි කරන්න පුරුදු වෙලා ඉන්නේ මොකද්ද? අපි පුරුදු වෙලා ඉන්නේ කාම විතර්ක වලට එකතු වෙන්න. අකුසල විතර් මේ කෙලෙස් විතර්ක වලට එකතු වෙන්න. ඒකනේ අපි මුලින්ම කිව්වේ අපි දැන් කරන දේ මොකද්ද? ධර්මයක් නැති, කුසලයක් නැති, සම්මා දිට්ඨියක් නැති අපි කරන දේ කුමක්ද? ඒකනේ අපි පළවෙනියෙන් තීරුවේ. ඒකදී අපි කිව්වා කෙලෙස් ਵਿਚාරයකට යනවා කියලා. ඒ කියන්නේ අර දරුව ගැන බිරිඳ ස්වාමියාගේ හිත පැතිරිලා තියෙන වෙන එකක් යන්නේ නැහැ හිතට. ධර්මයක් කිව්වත් හිතේ වැදිලා ධර්මයයි එළියට විසෙන්නේ. කෙලෙස් නෙමෙයි එච්චරට හිතේ පැතිරිලා පවතිනවා. ඒකනේ අපි කිව්වේ කෙලෙස් ਵਿਚාරය කියලා. කෙලෙස් ਵਿਚාරයේ ස්වභාවයක් තමයි සිතේ පැතිරිලා. විචාරය කියන්නේ පැතිරිලා තියෙනවා කියන එක. එතකොට ධර්ම විතර්ක කියලා කිව්වෙ මොකද්ද? ඒ ධර්ම විචාරය කිව්වෙ මොකද්ද? අහද්දි දේශනාව මත පැතිරිලා සිත. ආයි කවුරක් කතා කරත් ඇහෙන්නේ නැහැ. දේශනාව අහගෙන ඉඳි මේ අතේපයි අමාරුව එන්නේ නැහැ හිතට. දැන් කොන්දේ අමාරුව තියෙන බවට සිතට වැටහෙන්නේ නැහැ ධර්මී පැතිරිලා හිතේ. කොන්දේ අමාරුව තියෙන බව වැටෙන්නේ සිතටනේ, කොන්දට නෙමෙයිනේ වැටෙන්නේ. කොන්දේ අමාරුවක් තියෙන බවට සිතක්නේ උපදින්නේ. ඒ සිත උපදින්නේ අර මාංශ පේශි වල තෙරපි මේ යම තියෙනවා. නමුත් ඒ පැත්ත දැන් නිදාගෙන ඉඳිනකොට අපිට වේදනාවක් නැද්ද? ඒ කියන්නේ අපේ ගතේ ඇති වෙච්ච අරබුදේ ඒ විදිහටම තියෙනවා. නමුත් වෙන්නේ හිතට වේදනාවක් ඇටෙන්නේ නැති එක විතරයි. ඒකනේ කොන්දේ අමාරුවේ අධික අමාරුවක් තියෙන වෙලාවට අපි මේ නිර්වින්දනය කරන්නේ. වේදනාව නොඇටෙන මට්ටමේ ප්‍රවාහයකට යාව එකතු කරන්නේ. ඒක පුළුවන් ගතට කරන විවිධ දේවල් හරහායි කරන්න පුළුවන්. ඒ ගත සහ සිත දෙක අඤ්ඤමඤ්ඤ වශයෙන් යෙපෙන කොටයි වේදනාව ඇති වෙන්නේ. කෙනෙක් කියන්න පුළුවන් නෑ බලන්න බටහිර විද්‍යාවේ දිනුනෝ වේදනාව නිරු පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා නාම රූප ධර්ම අඤ්ඤමඤ්ඤ වශයෙන් යෙපෙන අන්‍යෝන්‍ය වශයෙන්. ගත සිතට ප්‍රත්‍ය වෙනවා, සිත ගතට ප්‍රත්‍ය වෙනවා. ගත සිත දැනෙන මට්ටමේ අවිද්‍යාව බලවත් නම් ඒක කෙලෙස් වලට ප්‍රත්‍ය වෙනවා. කෙලෙස් වලට ප්‍රත්‍ය වුණාට පස්සේ ඒක කර්මයට ප්‍රත්‍ය වී නැවත පුනර්භවයට ප්‍රත්‍ය වෙනවා. පුනර්භවයට ප්‍රතිවීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගේ සම්භවයක් ඇති වෙනවා. ඒ නිසා මේ ගතට ඇති වෙන යම් වෙනස්කම් රූප කලාප උපදින විදිය වෙනස් වෙනකොට පින්වත්නි එක සිතට බලපානවා. ඒ කියන්නේ කකුල මෙහෙම උස්සගෙන ඉන්නකොට එක දිගට උස්සගෙන ඉන්න බෑනේ. අත දිගහැරලා මෙහෙම උස්සගෙන ඉන්නකො පුළුවන් නම් විනාඩි 15ක් ඉන්න බෑ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මේ අතේ උපදින රූප කලාපවල වෙනස්කමනේ. පටවි ධාතුවට අදාළ රූප කලාප බහුලව උපදින්න ගන්නවා. එච්චරයි ඒ ඉරියව්වේදී. වායෝ ධාතුවට අදාළ රූප කලාප අඩු වෙනවා. ඒ පටවි ධාතුවට අදාළ රූප කලාපවල බහුලත්වය නිසා මේ වේදනාව බරක් දැනෙනවා. හරි වෙහෙසයි, අත උස්සගෙන ඉන්න බෑ. උස්සගෙන ඉන්නවා නම් ඉතුරු අතෙන් හරි පොඩි සපෝට් එකක් හම්බෙන්න ඕන. නමුත් අත පහත්තට දාපු ගමන් මේ වේදනාව නිරුද්ධයිද නැද්ද? අත උස්සගෙන ඉන්නකොට ඇති වෙච්ච වේදනාව අත පහතට දැම්මම නැති වෙලා යනවද නැද්ද? නැති වෙලා යනවා. ඇයි? ඒ පටවි ධාතුවට අදාළ රූප කලාප නිරුද්ධ වී වායෝ ධාතුවට අදාළ රූප කලාප බහුල උපදින්න ගන්නවා. එතකොට අතේ සැහැල්ලුවක් ඇති වෙනවා. හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඊට පස්සේ අන්න ඒ වගේ මේ ගතේ ඇති වෙන වෙනස්කම් ඇතුළෙත් වේදනාව වැටහෙන එක ඇතුළේ වෙනම භාවයක් තියෙනවා. ඒක හරි. එතකොට මේ වේදනාව කියන එක වෙනම ප්‍රවාහයක් අපි එකට දේශනා ඕන තරම් කරලා තියෙනවා. පින්වත්නි, යම් දැන් ඊට පස්සේ ධර්ම විද්ද මේ දැන් කුසල විතර්කයේ කියලා කියන්නේ මෙතන මොකද්ද? අර ඇස් දෙක පියාගෙන හුස්ම රැල්ල දෙස බලාගෙන ඉන්නකොට ඒ හුස්ම රැල්ලට සිත නැවත නැවත ගන්නවා. ඒකෙන් කියවෙන්නේ හුස්ම රැල්ලම පේනවා කියලා නෙමෙයි. නමුත් හුස්ම රැල්ල දිහා බලා ඉන්නකොට දරුවත් පේනවා හිතට. ගෙදරත් පේනවා. ඉස්සරහට කරන් ඉන්නේවත් පේනවා. පරණ කරපුවත් පේනවා. එහෙම පේනුණාට එයා මොකද කරන්නේ? සිත නැවත නැවත ආශ්වාස ප්‍රාශ්වාසයට අරන් එනවා. මේ අපි කරන්න ඕන දෙයක් මම මේ කියන්නේ. ඇත්තට මේ වගේ දේශන අහගෙන හිටියම අඩු පහඩු නැහැ. මොනවද කරන්නේ දැන් මම කවරක් කරන්නද කියලා එහෙම අඩු නැහැ. ඇයි? කෙලෙස් වල ඉඳලා කෙලින්ම ධර්මයේ පැත්තෙනුයි කුසල ඔක්කොම ඉවර කරලා දේශනාව ඉවර කරන්නේ අපි. එතකොට දැන් අරමුණට සිත නැවත නැවත ගන්නවා කුසල කුසල ආරම්මණයට. ඉස්සෙල් මුලින්ම සාමාන්‍ය පෘථග්ජනය කරන්නේ කෙලෙස් ආරම්මණයට සිත ගන්න එක. ඒ කෙලෙස් ආරම්මණයට නිතර නිතර ගන්න එකට කියනවා කෙලෙස් විතර්කය කියලා. ධර්ම ආරම්මණයට නැවත නැවත සිත ගන්න එකට කියනවා ධර්ම විතර්කය කියලා. කුසල ආරම්මණයට සිත නැවත නැවත ගන්න එකට කියනවා කුසල විතර්කය කියලා. එතන මෙතන මේ කියන දේශනාවට අදාළව කුසල විතර්කය වෙන්නේ මොකද්ද? ආස්වාස ප්‍රාස්වාසයට නැත් සියුත්ත නැවත නැවත ගන්න එක. ඒතර ආස්වාස ප්‍රාස්වාසයේ කුසල මේ කුසලා රම්මණයක් වෙන්නේ මොකක් නිසාද? ආස්වාස ප්‍රාස්වාසයේ රාගයට සම්බන්ධත් නැහැ. අපේ ජීවිතය හා සම්බන්ධ කෙලෙස් වලට අදාළ නොවන ඉතා ප්‍රධාන දෙයක්. ඒකයි ආනාපාන සතිය ගොඩක් අය වඩන්නේ. හුස්ම රැල්ල කියන එක රාගයටවත් ද්වේෂයටවත් මෝහයටවත් සම්බන්ධ දෙයක් නෙමෙයි. හුස්ම රැල්ල ගැන මිනිහෙකුට රාගයක් නැහැ. ජීවිතය ගැන විතරයි රාගය තියෙන්නේ. නමුත් ආස්වාස ප්‍රාස්වාසය අපි තුල අපට දැනෙන ප්‍රකට දෙයක්. ආස්වාස ප්‍රාස්වාසය ගැන අපට ද්වේෂයක් නැහැ. අපිට තියෙන මමත්වයේ සහ මගේ කියලා ගත්ත ඒවා පවත්වීම සම්බන්ධව ඒවා පවත්ව ගන්න බැරි වීම නිසා උපදින දේශ සහගතකමක් විතරයි. ඒ ආස්වාස ප්‍රාස්වාසය කියන ආයාසයෙන් කරන දේකුත් නෙමෙයි. ඒකයි මේ කුසල විතර. ඒක નિરાයසින් අපි තුල සිද්ධ වෙන දෙයක්. හුස්ම දැන් ඔයාලා මේ බනහගෙන ඉන්නවා කියලා මේ වෙලාවේ ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධ වෙලා නැහැ නේ. ඒක ආයාසයකින් නෙමෙයි, බොහොම નિરાයසින් ඔබ තුල සිද්ධ වෙමින් පවතිනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාසයට අපේ සිත යොමු කළත් අපට දරුවා මැවෙන එක, ගෙදර ඉඩම කුඹුර මේවා ඔක්කොම මැවෙන එක නවතින්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාස අරමුණට සිත නැවත නැවත ගන්න එකට අපි කියනවා කුසල විතර්කය කියලා. කුසල විචාරය කියන්නේ ටික වේලාවක් ඕක කරනකොට පින්වත්නි කුසල විතර්කයේ මත සිත පැතිරෙන්න ගන්නවා. වෙන මොකක්වත් දැනින් නැතු යනවා. සිත ඒ කෙරෙහිම පවතිනවා. වෙන වෙන දේවල් හරහා සිතුවිලි ගලන එක අඩු වෙලා යනවා. සිත පැතිරිලා පවතිනවා. එතකොට සිත පැතිරිලා පවතිනවා. ඒ අරමුණේ සිත පැතිරිලා පවතින එකට අපි කියනවා මොකද්ද? කුසල විචාර. කුසල විචාර. ඔය අරමුණේ සිත පැතිරිලා පවතිනකොට අපි තුල සිද්ධ වෙනවා ඉතා වැදගත් දෙයක්. මොකද්ද? අර ක්ලේශ සහගත ආරම්මණයන් අකුසල සහගත ආරම්මණයන් සිතට එන්න ඉඩ නැණිද? ඇයි? ආස්වාස ප්‍රාස්වාසයේ ටික වෙලාවක් කර කර ඉඳලා ඒක පුරුදු කරලා සිතේ ඒක පැතිරිලා පවතිනකොට පින්වත්නි වෙන අරමුණු සිතට එන්න විදිහක් නැහැ. අරමුණු ගලන්නේ හිතට. එක්තරා සිතේ සසල වීමක් පවතිනවා. ඒතර අරමුණු සිතට ගලන්නේ නැති නිසා අයි සිතට සිතුවිලි ගැලීමනි දුක කියන්නේ. දුක කියන්නේ මොකද්ද? සිතට සිතුවිලි ගැලීමනේ. හොඳට බලන්නකෝ, සිතුවිලි ගැලන්නේ නැත්තම් දුක නෑනේ. නින්දට වැටිච්ච මිනිහට දුක නෑනේ. සිතුවිලි ගලන්නේ නෑනේ. ඒ අවකාශය ගැන අපිට දැනීමක් නැහැ. දැන් නින්ද කියන්නේ ඒක ඒක වෙනස් එකක්. මොකද නින්දට වැටුණාට පස්සේ ආය නැගිටට පස්සේ මේ නින්ද ගියා පැය 6ක් විතර නිදාගෙන හිටියා කියලා දන්නේ ඇඳේ ඉඳලා නැගිට්ට නිසා. ඒ නින්දට වැටිච්ච ප්‍රවාහය මෙන්න එකක්. මේක ඊට වඩා හාත්පසු වෙනස් එකක්. මොකද්ද මේක? මේකේ පින්නත් නේද සිතුවිලි ගැලීමක් නැහැ. හැබැයි සිහි නුවණ තියෙනවා. නින්ද කියන්නේ සිහිනුවන පවත්වන්න බෑ එක්තරා ගතේ සසල වීමක්. නින්ද කියන්නේ ඒ කොච්චර සසලයිද ගත කියනවා නම් ඒ ගතේ ඇතුළේ චලනයන්වත් අපිට වැටහෙන්නේ නැහැ. ගතේ කොච්චර චලනයන් සිද්ධ වුණාද කියලා දන්නේ නැහැ, ගොරවනවද කියලා දන්නේ නැහැ, මොකක්වත් දන්නේ නැහැ. මේ ඉතා දුරු මේ කියන්නේ උද්වේගකාරී චලනයන් ඇඳේ සිද්ධ වුණා කියලා දැනගන්න පුළුවන් ඇඳ ඇතිරිල්ල විතරක් වෙනස් වෙලා තියෙනවා. ඒක වෙන කෙනෙක් කරපු දෙයක් නෙමෙයි. නමුත් නින්ද කියන්නේ ඒ වගේ එකක්. මෙතන පින්වත්නි සිහි නුවණ පවතිනවා. සිහි නුවණ පවතින මට්ටමේදී සිතුවිලි ගැලීම විතරක්. සිතුවිලි ගැලීම නව ඇතන සිතුවිලි ගලන්නෙම නෑ නෙමෙයි. අර කෙලෙස් සහගත සිතුවිලි ගැලීම නවතිනවා. අකුසල සහගත සිතුවිලි ගැලීම එයා තුළ නවතිනවා. එතකොට දැන් සිතුවිලි ගැලීම තමයි දුක. සිතුවිලි නැත්තම් දුක නෑ. සිතුවිලි ගලන්නේ නැත්තම් දුක කියලා එකක් වළඳන්න බෑ. දුක කියලා එකක් අපිට දැනින්නේ නැහැ. දැන් දුක දැනෙන විදියට මේ වෙලාවේ වුණත් සිතුවිලි ගලන විදියට මානසිකාරය කරන්න බැරිද? පුළුවන්. ඕනනම් මේ වෙලාවේ මිනිහෙකුට කල්පනා කර කර අඬන්න බැරිද? පුළුවන්. ඇයි? එයා සිතුවිලි ගැලීම ඇතුලේ එයාට අඬන්න පුළුවන් විදියට හේතු සකස් වුණේ. එහෙනම් ලෝකේ දුක කියලා කියන්නේ සිතුවිලි ගැලීම නම් කෙලෙස් සහගත අකුසල සහගත සිතුවිලි ගලන්නේ. මොකද අර මේ කුසල විචාරය මත එයාගේ සිත පැතිරිලා පවතිනවා. එයාගේ සිත මහ පුදුමාකාර විදියට පැතිරිලා පවතිනවා. එයාගේ සිත එබඳු ආකාරයට පින්වත්නි පැතිරිලා පවතිනකොට ඒ පැතිරිලා පවතින එක නිසා පින්වත්නි සිතට වෙනත් සිතුවිලි ගැලීමක් නැති නිසා ලෝකේ තියෙන මිහිරි මාස්වාදයක් උපදිනවා. ඔකට කියන්නේ කුසල සහගත ප්‍රීතිය කියලා. ඔන්න ඕක උපදිනකන් විතරයි භාවනාව දුෂ්කර. එදාට ප්‍රීතියක් උපදින ඊයේ අපේ මෙතන බණක් කිව්වා එන්න ඕන කෙනෙක් එයා කිව්වා මට දැන් සානස මට පළවෙනි ධ්‍යානය තියනවා. හැබැයි ඒකෙන් ඇති වෙන ප්‍රීතිය මං කිසි දවසක අත්දැකලා නැහැ. මේ ලෝකේ දරුවෝ නිසාවත් බිරිඳ නිසාවත් මේ ස්වාමියා නිසාවත් ගෙවල් දොරව මොකක් නිසාවත් ඒක මං කවදාවත් අත්දැකලා නැහැ. ස්වාමීනි ඒක ඉච්චර රසවත්. කාලයක් භාවනා කරන අය ඔය කියන්නේ. එතකොට මේ අපි කියන්නේ පළවෙනි ධ්‍යානයේදී උපදින ප්‍රීතිය. මේකෙන් තමයි විදර්ශනාවට අපි පොට පාද ගන්න. මේක නැතුව විදර්ශනා කරන්න බෑ කියලා එකක් එහෙම නෙමෙයි. හැබැයි මේකෙදි විදර්ශනා කළොත් අත්‍යවබෝධි වේකවා. දැන් අර කෙලෙස් සහගත ප්‍රීතිය වෙනුවට ධර්මයෙන් ඉපදිචාර බණහනකට ඇති වෙන්නේ ආස්වාදය. ඒක වෙනුවට මෙයාට දැන් උපදින ප්‍රීතියක් තියෙනවා. ඒක මහ පුදුම රසවත් ප්‍රීතියක්. ඒක කවදාවත් අපි අත්දැකලා නැති එකක්. ඒක පින්වත්නි පුදුම රසවත් එකක්. ඒක වචන නෑ කියන්න. ඒකනේ බුදුරජාණන් වහන්සේ එක තැනක වදාළන්නේ උන්වහන්සේට එක මිනිහෙක් කියලා චෝදනා කළා. මේ ඔබවහන්සේ මිනිස්සු සැප විඳිනවට කැමති නෑ. එතකොට ඔබවහන්සේ මිනිසුන්ගේ සැපේට අකමැති. ඒකයි මම ඔබවහන්සේට ගරහන්නේ. මං හන්දියක් ගන්න ඔබවහන්සේගේ ඔබවහන්සේට චෝදනා කරන මං අද මූණටමත් ඒ චෝදනාව කරන ඔබවහන්සේ හම්බුනේ එක හොඳයි මන්ට. අද මට ඔබවහන්සේගේ මූණට මේ චෝදනාව කරන්න පුළුවන් වෙලාවක් ඇවිල්ලා. ඔබවහන්සේ මා සෞතු කෙනෙක් කියලා බරපතල චෝදනාවක් කළා. එතකොට බුදුරජාණන්සේ ඔයා මං ගැන මොනවද දන්නේ කියලා. එතකොට එයා දන්න ටික ඔක්කොම එයා කිව්වා. ඔබවහන්සේ මිතාරු මිනිසු කාම සම්පත් විඳිනවට කැමති නෑ. ආදීනෝ කියලා මොකද්ද එකක් කියනවා. මේ ජීවිතේ අරමුණු පස්සේ හඹාගෙන ගිහින් මිනිසු ආස්වාදෙන් ඉන්නවට කැමති නෑ. මිනිසු සැප විඳිනවට ඔබවහන්සේ කෙටියෙන්ම කෝ කැමති නෑ කියලා එයා උන්වහන්සේ ගැන කියවගෙන හිටපු ටික කිව්වා. එතන උන්වහන්සේ වදාලා මද හිනාවක් පාලා බුදුරජාණන් වහන්සේ වදාලා ඔයා දන්නවද මට හේමන්ත ගිම්හාන වස්සාන කියන ඍතුවලට වෙන වෙනම මාලිගා තිබ්බ මිනිහෙක් මම. ඔයාට එහෙම ඒවා තියෙනවද? මම මාලිගාවේ අවුරුදු 20ක් වෙනකොට මට වයස මුළු මාලිගාවෙම 20ට වඩා අඩු අය හිටියෙත් නැහැ. 20ට වඩා වයසින් වැඩි අය හිටියෙත් නැහැ. මුළු මාලිගාවම හිටිය අවුරුදු 20යි විතරයි. මට කෑම හැදුවේ අවුරුදු 20යි. මගේ කටයුතු සියල්ල හොයා බැලුවේ අවුරුදු 20යි. මම මාලිගාවේ ඇවිදිනකොට මම දකින්නේ අවුරුදු 20ේ නව තරුණ වියේ ඉන්න ප්‍රබෝධවත් මිනිස්සු විතරයි. ඔයාගේ ගෙදර හිමයි ඉන්නවද? වාගේ ගෙදර හිමයි ඉන්නවද? මේ ලෝකේ හම්බ වෙන්න පුළුවන් ලස්සනම බිරිඳ මට හම්බුනේ. මාව අභිෂේක කරද්දී එදා ඒ නගරවල හිටපු ලස්සනම බිරිඳ මට හම්බුනේ. ඔයාගේ බිරිඳ වෙන අයත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඔයාට දැනিলা තියනවද මට හම්බුනේ අපි ලෝකේ ඉන්න ලස්සනම බිරිඳ කියලා? 140,000 ස්ත්‍රීන් පිරිවරාගෙන ඉද්දී තමයි මම ඇයව පරිචාරිකාව කරේ. ඇයව මගේ පරිචාරිකාව වෙද්දිත් 140,000 ඇය වටේට පිරිස හිටියා. ඒක යසෝදරා අපදානියක් තියනවා. ඔයාගේ ගෙදර කී දෙනෙක් ඉන්නවද? අර මනුස්සයාට උන් හිටි තැන් නැති වුණා. ඒ ඊට පස්සේ බුදුරජාණන් සෝවාදාලවා දාන්නවද මම එහෙම හිටියට මේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස වායසට යන ලෙඩ වෙන ජරාවට පත් වෙන කැඩෙන බිඳෙන වැටෙන මට වසඟේ පවත්ව ගන්න බැරි මේ අනාථ ජීවිතය ඇතුලේ මේ මොන තරම් එළියෙන් සැප සම්පත් එදුවත් හදාගත්තත් අනේ මේ ජීවිතේ කොච්චර අසරණයිද කියලා මට එකදා මට දැනුණා. මම මේ ගැන යශෝදරාව එක්ක සාකච්ඡා කළා. රහස ගියපු ගමනක් නෙමෙයි. ඇයත් කිව්වා ඔව් මේ ජරා මරණ දුකින් බැට කන ජීවිතෙන් අපි මිදෙන්න ඕන කියලා. අයි පෙරුම් පුරාගෙන ආපු අයනේ. ඒ නිසා අප සාකච්ඡා කළා දිගින් දිගට. සාකච්ඡා කරලා ඇයව දැනුවත්ව සත්‍ය අවබෝධය හොයාගෙන මාලිගාව අතහැර දමා දුර්ගේශ්වරි කඳු පන්තියට ගියා. දුර්ගේශ්වරි කඳු පන්තියේදී මා සත්‍ය හොයාගෙන ගියා. දුර්ගේශ්වරි කඳු පන්තිය අතරින් මා ඇවිත්තා. ඒ දුර්ගේශ්වරි කඳු පන්තිය අතර කිසි කෙනෙක් දියුණු කරලා නැති විදිහට මම දුක පුරුදු කළා. ඒ සැප පුරුදු කළානේ ගිහි කාලේ. මම බැලුවා මේක දුක් විඳීමෙන්වත් ඉවර වෙයිද කියලා. කිසි මිනිහෙක් මේ ලෝකේ අත්දැකලා නැති අධික සීතලට මා නිරාවරණය වුණා. සාමාන්‍ය මිනිහෙකුට ඒ සීතල ඔරොත්තු දෙන්නේ නැහැ. නමුත් මම මගේ උඩුකය වහලා තිබුණු වස්ත්‍ර අයින් කරලා දැම්මා. අයින් කරලා දාලා නිකන් උඩුකය වහලා තියෙන සිවුර අයින් කරලා දාලා සරල ඇඳුමකින් හිම වැටෙන තැන්වල වාඩි වුණා. මා ගතට දැනෙන අධික සීතලට නිරාවරණය වී දුක නිමා කිරීම පිළිබඳව ගවේෂණී කළා. සීතල ඍතුවේ සාමාන්‍ය මිනිහෙක් අඩිය වතුර ඇඟිල්ලක් තියන්නේ නැති වෙලාවක මාළු යම් කාලේ කරවටක්ේ අධික සීතල ගංගාවලට බැස මේ කය තවමින් වාසය කළා. දුක් දීලා මං එක බැලුවා. මට ඒක සත්‍ය අවබෝධය හම්බුන්නේ. මම S2 පියාගෙන ආස්වාස ප්‍රාස්වාසයට අවධානය යොමු කරනකොට කුසල විතර්කේ කුසල විචාරයේ කුසලයේ මත සිත පැතිරි යම් දවසක ප්‍රීතියක් වැළඳුවාද බ්‍රාහ්මණිය ඔබ අහගන්න කියනවා. ඒ ප්‍රීතිය මා කිසිදාක 140,000 පිරිවරාගෙන මාලිගා විද්‍ය අධ්‍යක්ලා නැති එක. ඒක ඔයාට ඒක තේරෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒ වගේ මේක කවු මේ කියන කතාව තියෙනව නේද? මේ කුසලයෙන් උපදින ප්‍රීතිය කියන එක ඒක ලෝකේ කොහෙවත් එන්නේ නැහැ පින්වත්නි. හරි පුදුමයි ඒක. ඉතින් වාසනාවකට මේ ප්‍රීතිය අත්දකින්න අය දැන් ඉන්නවා. මට නම් හරියට හම්බ වෙනවා කියන්නේ අපි මුණ ගැහින්න එනවනේ රටවල් වලින් එනවා. සමහර අය ඉන්නවා වෙලාව වෙන් කරගෙන එනවා මාත් එක්ක අපිත් එක්ක කතා කරනවා. මට හරිම සතුටුයි අපිට මුණ ගැහුන්නේ නැහැ කලින් එහෙමයි. මේ තරුණ අය එනවා හරියට ඒගොල්ලෝ පුද්ගලිකව කතා කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ පණිවිඩ දිහා බැලුවම පේනවා මේ අවංකව ධර්මයේ දියුණු කරනයි. මොකද ඒගොල්ලන්ගේ ඥානයේ දහම් දැනුම දිහා බැලුවම පේනවා මේ එකපාරම මේ කියන කතා නෙමෙයි. ඒ කියන්නේ මේ 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 කියන මේ කුසල ප්‍රීතිය කියන එක කාරිම රසවත් සිතුවිලි කෙලෙස්සහගත ලෝකයේ සිතුවිලි නොගැලීම නිසායි මේ හිත ප්‍රීතියටපත් වෙන්නේ. ඒ ප්‍රීතිය මෙන්න මේ ප්‍රීතිය ඇතුලේ තමයි පස්වන ප්‍රීතිය කියලා මිනිස්සු කතේ කතා කරන්නේ ගම්වල. පස්වන ප්‍රීතියක් කියලා. ඒක ඉහවහ ගියපු ප්‍රීතියක්. මේ හැම පොටසකම මේ ප්‍රීතිය දැනෙන්න ගන්නවා. හැම කෑල්ලකම නිකන් මොකද්ද විශාල ශක්තියක් එනර්ජි එකක් තියෙනවා වගේ දැනෙනවා. වැඩිය කෑම ඕනේ නැහැ කියලා දැනෙනවා. අද නම් ආහාර නැහැ මොකද කරන්නේ? ආ හොඳයි හොඳයි වතුරෙන් අද වතුර ටිකක් බීලා ඉමු කියලා නිකන් දෝමනස්යන් නැතුව වතුර ටිකක් බීලා ඉන්න පුළුවන්. ඒ අර ප්‍රීතිය එච්චර බලවත්. අධික සතුටක් දැනෙන වෙලාවට බඩගිනි දැනෙන්නේ නැහැ. ඒ වගේ ඒ ප්‍රීතිය ඇති වෙනකොට ඒකට අනුව ඇඟ හැදෙනවා. ඇඟේ වෙනස්කම් ඒකට අනුව වෙනවා. ඇඟ ඇතුලේ මේ මේ අවශ්‍ය අවශ්‍ය පෝෂණයේ පවා බොහොම ඒ කියන්නේ මේ ඇත්තට මේකෙන් වෙන්නේ මේ කායික ශක්තිය බාහිරට ඇදිලා යන එක වැය වෙන එක බොහොම අඩු වෙලා යනවා. ඒක ගතට පවා දැනෙනවා. කුසලයේ පදනම් කරගත්ත සුඛයක් ඇඟට දැනෙනවා. ඒකෙන් පින්වත්නි අර ආස්වාස ප්‍රාස්වාස අරමුණ සමගම සිත ඉපදී ඒ අරමු ආස්වාස ප්‍රාස්වාසය සම්බන්ධ අරමුණත් එක්ක හිත බිඳිලා යනවා. ඔන්න ඔය හුස්ම රැල්ල ඇතුලේ ඔන්න ඔය ලක්ෂණ ටික තිබ්බා. මේ ලක්ෂණ ටිකෙන් සමන්නාගත තත්ත්වයට අපි කියන්නේ පඨම ධානය කියලා. ඕනෝකට තමයි පළවෙනි ධානය කියන්නේ. සාමාන්‍ය කෙනෙක් කෙලෙස් සහගත ලෝකයේ ඇතුළේ ওই ටික කරනවා. ශ්‍රවණමය ධර්මී කැමැති කෙනා ධර්ම ශ්‍රවණයේ ඇතුළේ ධර්මයේ තුල ධර්ම විතර්ක ධර්ම විචාර ධර්ම ප්‍රීතිය ධර්මයෙන් ඉපදිච්ච යම්කිසි ආස්වාදයක් ධර්මයේ සමග ධර්මයේ ආදී ඒත් එක්කම සිත ඉපදී සිත බිඳී යනවා වෙන ලෝකෙ මොකක්වත් නැහැ. සිත ඉපදිලා බින්දෙනවා කියලාවත් වගතුගක් නෑ. ධර්මයටම අවධානය යොමු කරනවා. ඒක බොහොම හොඳ අවස්ථාවක්. හැබැයි මේක ඉතාම වැදගත් අවකාශය. මොකද්ද? පින්වත්නි කුසල විතර්ක, කුසල විචාර, කුසල ප්‍රීතිය, කුසල සැපය, කුසලේ පදනම් කරගත්ත චිත්ත ඒකාග්‍රතාවය. මෙන්න මේ මට්ටම යම් ශ්‍රාවකෙක් උපද්දව ගත්තොත් එයා ඒ මට්ටම ඇතුලේ තමයි එයා තුල පින්වත්නි විදර්ශනාවට දොරගුල් හැරින්නේ. අර යාතුල ඇති වෙච්ච එතකොට දැන් මෙයා ගන්නවා ඒ අරමුණට සිත නැවත කුසල අරමුණට නැවත නැවත සිත ගන්න එක එක්ක විදර්ශනාවට ගන්නවා. කුසල අරමුණ මත සිත පැතිරිලා පවතින එක එක්ක විදර්ශනාවට ගන්නවා. කුසල අරමුණ මත සිත පැතිරිලා පවතින කුසල අරමුණ අනුව මානසිකාරය කරන නිසා විතරයි. ඒක විදර්ශනාවට ගන්නවා. එතකොට මේ කුසල අරමුණ පදනම් කරගෙන යාගේ සිත තුල ප්‍රීතියක් උපදිනකොට ඒ ප්‍රීතිය යා ගන්නවා විදර්ශනාවට. කුසල අරමුණ පදනම් කරගෙන යාට ගතට දැනෙන සැපයක් තියෙන එක එයා ඒක ගන්නවා විදර්ශනාවට. කුසල අරමුණ සමග සිත ඇති වී කුසල අරමුණ සමගම සිත බිඳිලා යන එක එක්ක විදර්ශනාවට ගන්නවා. මේ පහින් එකක් විදර්ශනාවට ගන්නවා. එතකොට එයාට සිතේ එකම ස්වභාවයක් පේනවා ඇති වෙන නැති වෙන. මේ හැම තැනදීම හේතුඵල සහිතව මේ කුසල අරමුණ පදනම් කරගෙන ඇති වෙන නැති වෙන සිතේ එකම ස්වභාවයක් මේ පහ තුලම පේන්න ගන්නවා. ඒ ස්වභාවය මත පිහිට උදාහරණයක් විදිහට කුසල අරමුණට සිත එකතු වෙලා වාසය කරනකොට වෙනත් සිතුවිලි සමග සිත එකතු වී වාසය කරන්නේ නැතිකොට උපදිනවා සිතේ ප්‍රීතියක්. ඒ ප්‍රීතිය විදර්ශනාවට ගන්නවා. ඒ ප්‍රීතිය විදර්ශනාවට ගන්නකොට පින්වත්නි ඒ ප්‍රීතිය ඉපදුනේ මොකක් නිසාද? ඒ ප්‍රීතිය තුළ ඉපදුනේ එක්තරා විදිහක මනෝ සම්පස්සේ නිසා. පසපච්චය වේදනානි. මනසින් එයා කුසලයේ ස්පර්ශ කරපු නිසා. එයාගේ දෝතට කුසලයක් ලැබිච්ච නිසා නෙමෙයි. මනසින් කුසලයේ ස්පර්ශ කරපු නිසා. මනෝ සම්පස්සෙන් උපන් වූ වේදනාවක් තියෙනවා. මනෝ සම්පස්සේ නිරුද්ධ වී යනකොට ඒ වේදනාව නිරුද්ධ වී යනවා කියලා නිරෝධාර්ථය ඉස්සරහට අරගෙන එයා පින්වත්නි අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් අනාත්ම වශයෙන් මේ විදිහට එයා විමස විමසා බලනවා. මෙන්න මේ විමසා බැලීමෙන් තමයි කෙනෙක් සත්‍ය අවබෝධයට පත් වෙන්නේ. කෙනෙක් අවබෝධයේ පැත්තට යන්නේ. ඉතින් මේ අවබෝධය කරා යන කෙනෙක් මේ විදිහට විමසන්න ඕන. මේකෙන් තමයි පින්වත්නි දැන් අර කෙලෙස් සහගත විතර්ක, කෙලෙස් සහගත ਵਿਚාර, කෙලෙස් එක්ක ප්‍රීතිය උපද්දවගෙන, කෙලෙස් සමග ගත කරන ජීවිතය ඇතුලේ කායික ජාවයක් හදාගෙන, කෙලෙස් සහගත අරමුණු සමග සිත ඉපදී, කෙලෙස් සහගත අරමුණු සමගම බිඳිලා යනවා, කෙලෙස් සහගත අරමුණු සිතේ පැතිරිලා පවතින මේ මට්ටමේ තමයි පින්වත්නි මේ කාම භූමියේ දුර්වල දුර්වල තැන්වලට අපිට සැරිසරන්න වෙලා තියෙන්නේ. ශක්තිමත්ය කියලා හිතන මේ මනුස්ස ලෝකෙට පවා ඉන්නේ ඔය ප්‍රවාහය ඇතුලේ. යම් කෙනෙක් ධර්ම විතර්ක සමග, ධර්ම විචාරයේ සමග, ධර්ම ප්‍රීතිය සමග මේ ආදි වශයෙන් වාසය කරනකොට යා ස්ථිර වශයෙන් සුගති භූමිය පැනවෙනවා. ඒ වගේම යම් ශ්‍රාවකේ කුසල විතර්ක සමග ආනාපාන සතිය ඇතුලේ ආවේ, කුසල විතර්ක සමග, කුසල විචාරයේ සමග, කුසල ප්‍රීතිය සමග, කුසල සැපයේ සමග, කුසල ඒකාග්‍රතාවයේ සමග වාසය කරනකොට පින්වත්නි, එයාට බඹලෝ පැනවෙනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානෙ දිනු කරා බ්‍රහ්ම ලෝකෙණිය යන්නේ. එයා මේ පහෙන් එකක් විදර්ශනාවට අරගෙන හත් ආකාරයකින් විදර්ශනා කර කර විදර්ශනා ඥානෙ ඉපැද්දුවොත් පින්වත්නි, එයා භවයම නිරුද්ධ කරලා දානවා. ඔය පින්නතුන්ලාට කැමැති පාරක නවතින්න පුළුවන්. ඔයාලා තමයි තීරණය කරන්න ඕන කොයි පාරේද මම නවතින්නේ කියලා. ඔයාලට කැමැති තැනක නවතින්න අවකාශය තියෙනවා. එනිසා ඔබට මේ උතුම් බුද්ධ දේශනාව නිවන් පිණිස වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ දේශනාව අද සිද්ධ කරන්න මේ දර්ශන අලහකෝන් මහත්මයා, තුෂාරි ජයසේකර මහත්මිය ඇතුළු පින්නතුන් ශ්‍රද්ධාවෙන් සම්බන්ධ වෙනවා. ඉතින් දර්ශන අලහකෝන් මහත්මයා රෝගී තත්ත්වෙන් පසු වෙන බව මතක් කළා. ඉතින් එතුමා අපිට පණිවිඩයකුත් එවලා තිබුණා නෝනා මහත්මිය හරහා ධර්මයේ නිසා එතුමා රැකුණු බව. නිතරම ධර්ම දේශනා සමගන ඉන්නේ. ඒ නිසා ඒ ධර්මයේ තුලින් මහ පුදුමාකාර රැකවරණයක් තියෙනවා. ඒ රැකවරණය අත්දකින්න මහත් එක් තමයි මේ දර්ශන අලහකෝ මහත්මයා පළවෙනි වරත් හෘදය අබාධයක් වැළඳෙනකොට ධර්මයෙන් ඇතිවෙච්ච ප්‍රීතිය නිසා, ධර්මයත් එක්ක හිටිය නිසා සංසුන්ව හිටියා කියනවා. මට කිව්වා බොහොම සංසුන්ව හිටියා කියලා. මම හිතනවා මේ මොහොතේ පවා ඉතාම දරුණු හෘදය අබාධයක් ඇති වුණ බව තමයි නෝන මතක් කළේ. ඒ මොහොතේ පවා මේ ධර්මයේ තුලින් තමයි අපිව සංසුන් කරන්නේ. ඇයි දන්නවනේ ධර්මයන් තුල ඉන්න කෙනාගේ රැකවරණ. ඉතින් ඒ නිසා තාම බැරෑරුම් හෘදය ආබාධයක් ඇති වෙලා මේ මොහොතේ යම් කිසි ආකාරයක සුවය ලැබමින් සිටින අපේ කල්යාණ මිත්‍ර දර්ශන අලහකෝ මහත්මයාට අපි නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මේ මොහොතේ ධර්ම දානෙන්ද රැස් වුණා වූ සියලු කුසල් එතුමාට නිරෝගී සුව පිණිස, කායික මානසික සුව සහනය පිණිස වේවා, සුවපත් වීම පිණිස වේවා, උතුම් සෝතාපන්න ඵලයේ පිණිස දර්ශන අලහකෝන් මහත්මයාට මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම දේශකයන් වහන්සේ විච අපටත් එතුමා ප්‍රථමින් ආශිර්වාද කොට තිබෙනවා. අපගේ ගුරු ස්වාමීන් වහන්සේලාට, දෙමව්පියන්ට, හැම දිනාටම එතුමා ආශිර්වාද කොට තිබෙනවා. ඒ ආශිර්වාදයේ වෙනුවෙන් දර්ශනලා කොම් මාත්මාට, තුෂාරි ජයසේකර මහත්මියටත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ උතුම් කුසලානිසංස ධර්මයන් විශේෂයෙන්ම දර්ශන අලහකෝන් මහත්මා, තුෂාරි ජයසේකර මහත්මියගේ නමින් මිය පරලෝගිය සියලුම ඥාතීන්ටද බලවත් වෙලා ඒ අයගේ භවගාමී සසර සුවපත් කොට ගනිත්වා කියලා මා අදිෂ්ඨාන කරනවා. සතරවරං රජ දරුවන්, සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචයේ පටන් භවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේ දපගේ නමස්කාරය වේවා.
ජීවිතයට දහමාලෝකය ලබා දෙන්නට, භවගාමී සසර දුක නිවාලමින් සදහම් මග යන්නට නිවරදි මාවත පෙන්වා දෙමින් ඒ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුණු සැරියුත් මොගලන් මහා සංඝ පරපුරෙන් පැවත එන ඒ ආර්ය මහා සංඝරත්නය නියෝජනය කරන අනතිමානී ගුණෝපේත පූජනීය හසලක සීල විමල ගෞරවනීය දේශකයන්න් වහන්සේට වින්සත් සත වර්ෂාධික කාලයක් මේ උතුම් සාසනික අභිවෘද්ධිය සාධනය පිණිස මේ ධර්ම දානේ කුසල් සම්පත් සාධනය වේවා. ඒ වගේම අද දින මෙම ධර්ම දේශනයේ වෙනුවෙන් බැතිබර දායකත්වයේ දැක්වූ මීගමුව පදිංචි දර්ශන අලහකෝන් සහ තුෂාරි ජයසේකර යන මහත්මිය ප්‍රධාන පවුලේ ඥාතිහිත මිත්‍රාදීන්ට මේ ධර්මාබෝධය ලැබී සසර දුක් නිවාලමින් ධම්මාලෝකයේ උදා වේවා. සියලු කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය පුණ්‍ය ශක්තියින් උපනිශ්‍ය වේවායි අප ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම සදහම් සිසිලෙන් සිත් සුවපත් වන පින්බර නිකිණි පුරපසලොස්වක් පොහෝ දිනක් වේවා.
රාගක්ඛයෝ නිබ්බානං